සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්කදං ධම්ම ශවන කාලෝ අයං බදන්තා ධම්ම ශවන කාලෝ අයං බදන්තා ධම්ම ශවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ඒ අපගේ ශාස්ත්‍රු සම්මා සම්බුදුරජාණන් වහන්සේට අප හැම දිනාගේම নমස්කාරය වේවා සුපින්වත්නි මේ පින්තුන් හැම දිනාම අදත් ඉතාම ශ්‍රද්ධාවෙන් මේ ස්ථානෙට රැස් වෙලා තිබෙන්නේ ධර්ම ශ්‍රවණය කරන්නටයි. අද මේ උතුම් ධර්මානුශාසනාව සඳහා සදැහැති දායකත්වයේගෙන කටයුතු කරලා තිබෙන්නේ නොම්බර 19 එක දුම්රියපල පාර සීදුව ලිපිනේ පදිංචි පద్මා කහවල මහත්මිය, එවැගේම විශේෂයෙන්ම දූ දරුවන් එකතු වෙලා මේ දේශනාව සිද්ධ කරනවා. ඉතින් මේ පිනතුන් හැම දිනාටම අපි මේ ධර්ම දානමය කුසල් ජීවිතාවබෝධය ධර්මාවබෝධය පිණිස උපනිශ්‍රය වේවා කියලා අපි අදිෂ්ඨාන කරනවා. පින්වත්නි, බුදුරජාණන් වහන්සේ අපට වදාළ දේ, ඉතින් ජීවිතේ නිවන පිණිසම ගලප ගන්නවා නම් එයාට මේ දේශනා බොහොම ගැඹුරෙන් විමසා ගන්න වෙනවා. මේ ඔක්කොම ටිකක් වයසට ගියාට, යම් කිසි මැදිවිය ඉක්මවල හිටියට, මේ කොටෝම ලොකු දහම් දැනුමක් තියෙනවා. එතකොට මේ විශාල දහම් දැනුමක් එක්ක තමයි මේ පිනතුන් මෙතනට සම්බන්ධ වෙන්නේ, විශේෂයෙන් මේ පద్මා කහවල මහත්මිය. ඉතින් ලොකු කාලයක් ධර්මය ඇසුරු කරලා හොඳට භාවනා කරන හිම අය. ඉතින් මේගොල්ලන්ට ස්වභාවයෙන්ම විශාල දහම් දැනුමක් තියෙනවා. ඒ දහම් දැනුම කාලාන්තරයක් තිස්සේ ගොඩ නැගිලා තියෙනවා. ඒක අපි දැන් ජීවිතේට ගලපා ගනිමින් සිටිනවා. දැන් මේ පිනතුම්ම දන්නවා මේ ධර්මය ජීවිතේට ගලපා ගන්නකොට බලාගෙන ඉද්දී අපි ටිකෙන් ටික නිවිල යනවා. බුදුරජාණන් වහන්සේ අපට අනුදැනවදාලා මේ ලෝකයේ දර්ශනීය පහළවීම තරම් විශ්මිත දෙයක් තවත් ලෝකේ නැහැ කියලා. දර්ශනීය පහළවීම තරම්. එතකොට ලෝකේ වචන දෙකක් තියෙනවා. දර්ශන සම්පත්තිය කියලා එකක් තියෙනවා. තව එකක් තියෙනවා දෘෂ්ටිගත වීම කියලා. මේ දෙකම දර්ශනේ පොඩි වෙනස්කම් තියෙන ඒවා. එකක් තමයි දෘෂ්ටිගත වීම, අනිත් එක දර්ශනේ පහළ වීම. ඒතර මෙන්න මේ දෙපැත්තෙන් තමයි අපි ජීවිතේ අවබෝධය කරා යන්නේ. තොර මේ දෙපැත්තෙන් කියලා කියන්නේ මේ දෙක අිතා පරිස්සමට ලියාගත්තේ නැත්නම් අපිට මේ බුද්ධ ශාසනය පෙන්වන අවබෝධය කරා යන්න දැ බෑ. ඒ කියන්නේ මේ බුද්ධ ශාසනය ගැන්වීම, ලෝකී ගැන්වීම ඔක්කොටම වඩා ඉතාම ගැඹුරුයි. දැන් ඔය පින්නතුන්ටම තේරෙනවා මේ කාලයක් දේශනා අහන්නේ නැත්නම් එයාට කවදාවත් ඒ අවබෝධය කරා යන්න පුළුවන්කමක් නැහැ. ඒතර මේ දර්ශන සම්පත්තිය සහ දර්ශන ගතවීම කියලා වචන දෙකක් තියෙනවා. දෘෂ්ටි ගතවීම සහ දර්ශනවත් දර්ශනේ පහළවීම කියලා. ඒ නිසා තමයි සබ්බාසෝ සූත්‍රයේ පටන් ගන්නකොට කියන්නේ අතිබික්කවේ ආශවා පින්වත් මහණෙනි ආශ්‍රව තියෙනවා දස්සනා පහතබ. දර්ශනේ ප්‍රහාණය කළ යුතුය. ඒතර මේ දර්ශනේ පහළවීම කියන එක කෙබඳු මට්ටමක වුණත් කරන්න පුළුවන් එකක්. දර්ශනේ පහළවීම දැන් උදාහරණයක් විදිහට හිතන්නකෝ. ඔය පින්නතුන්ලා තුල ධර්මයට අකමැත්තක් තියෙනවා කියලා. ධර්මයට කැමති නෑ අය. ඒ අකමැත්ත තියෙන මට්ටමේම දර්ශනීය පහල කර ගන්න පුළුවන්. පෙරලුණු පිට හොඳයි කියලා ඒකම දර්ශනේ පහළ කරගන්න පාවිච්චි කරන්න පුළුවන්. කොහොමද ඒ දර්ශනේ පහළ වෙන්නේ? දැන් ඔය පින්නතුන්ට ධර්මයට අකමැත්තක් තියෙනවනම්, කුසලයට අකමැත්තක් තියෙනවනම්, සම්මාදිට්ඨියට අකමැත්තක් තියෙනවනම්, ඒ අකමැත්ත ඇයි ඇවිල්ලා තියෙන්නේ? කෙලෙස් බලවත් නිසා. මොකද කෙලෙස් මෝරණකොට ධර්මයට තියෙන අවකාශය දුර්වල වෙනවා, කුසලයට තියෙන අවකාශය දුර්වල වෙලා යනවා, පිළිවෙත් පුරන්න තියෙන ජවය දුර්වල වෙලා යනවා. එතකොට පිළිවෙතට තියෙන ජවය, කුසලයට තියෙන ජවය, ධර්මයට තියෙන ජවය දුර්වල වෙනකොට අපි තුල වෙන දෙයක් තමයි මොකද්ද? ධර්මයට තියෙන ජවය, කුසලයට තියෙන ජවය, සම්මාදිට්ඨියට තියෙන ජවය දුර්වල වෙන්නේ කෙලෙස් බලවත් නිසා. හරිද? එතකොට අපි තුල කෙලෙස් බලවත්ව පැන නගින හැම වෙලාවකම ධර්මයට අවකාශයේ, කුසලයට අවකාශයේ, වීරිය පිළිවෙතකට තියෙන අවකාශයේ, බඹසරට තියෙන අවකාශයේ කඩාගෙන වැටෙනවා. හිතන්නකො, ඔයාලට ධර්මයට අකමැත්තක් එනකොට, ඒ එනකොටම ඔයාලා දකින්න ඕන මට මේ අකමැත්ත ඇවිල්ලා තියෙන්නේ කෙලෙස් බලවත් නිසා නේද කියලා දැක්ම තමයි දර්ශනේ පහළ වීම කියන්නේ. ඇත්තටම කෙලෙස් නෑ නෙමෙයි, තමන් තුල කෙලෙස් නැතිවීමෙන් දර්ශනේ පහළ වෙන්නේ නැහැ. ඒකයි බුද්ධ දැන් මම මේ විදියට මගේ ඇතුළාන්තය තුල ධර්මයට අකමැත්තක්, කුසලයට අකමැත්තක්, සම්මාදිට්ඨියට අකමැත්තක් මා තුල එන්නේ ඇයි? ඒ අකමැත්ත එන්නේ අන් කවර දෙයක් නිසාවත් නෙමෙයි, මගේ මේ රාග දේශ මොහ බලවත් ඇතුලේ. රාග දේශ මොහ මා තුල බලවත් නිසා තමයි ධර්මයට අකමැත්ත ඇවිල්ලා තියෙන්නේ. එතන ධර්මයට අකමැත්ත පැමිණීම කෙලෙස් නිසා වෙච්ච දෙයක් කියලා ඔය පින්නතුන්ලාට දැනුවත් වෙන එක තමයි දර්ශනේ පහළ වීම කියලා කියන්නේ. දර්ශනේ පහළ වීම කියන්නේ ඔන්න ඕකට. එතකොට දර්ශනේ පහළ වී දැන් දර්ශනේ නැති වුණාම මොකද්ද වෙන්නේ? දර්ශනේ නැති වුණාට පස්සේ මේ සිත හැම වෙලාවකම කෙලෙස් ටික සාධාරණීකරණය කරනවා. අපි තුල ගොඩ නැගෙන කෙලෙස් ටික සාධාරණීකරණය කරනවා. කොහොමද සාධාරණීකරණය කරන්නේ? නෑ ඉතින් මට දැන් උදාහරණයක දේශේ ඇති වුණා කියමුකෝ. නෑ ඉතින් මට කේන් තියන්නේ ඔයා නිසානේ. මට කේන් තියන්නේ ඒක මෙහෙම වුණ නිසානේ. කිය කියා පින්වත්නි, ඔය පින්නතුන්ලා තුල අර කෙලෙස් ටිකම සාධාරණීකරණය කරනවා ලෝක හේතු හොය හොය. ලෝක හේතු ටික හොය හොයා ඔය පින්නතුන්ලා කරන ඉතා බරපතල වරදක් තමයි කෙලෙස් ටික සාධාරණීකරණය කරනවා. ඔව් ඇත්ත, මට කේන්ති ගියා. හැබැයි කේන්ති ගියේ ඔයා මෙහෙම වැඩ කරපු නිසානේ. බලන්නකෝ, ඔයා ඔහොම වැඩ කරේ නැත්තම් මේ තාත්තට කේන්ති යන්නේ නැහනේ, අම්මට කේන්ති යන්නේ නැහනේ. ඇයි මාව කේන්ති ගස්සන්නේ කියලා කියන්නේ? ඇයි ඒ කෙලෙස් ටික යාට පේන්නේ? ඒ ඔය කතාව එන්නෙම දර්ශනීය පහළ නොවීමෙන්. එතකොට දර්ශනීය පහළ වීම කියන්නේ කේන්තියක් නැහැ කියන එකද? නැහැ, කේන්ති යනවා ඇත්තටම. දර්ශනීය පහළ වීම කියන්නේ රාගයේ සිතේ උපදින්නේ නැහැ කියන්නේ රාගේ උපදිනවා. දර්ශනීය පහළ වීම කියලා කියන්නේ පින්වත්නි, එයා තුල අවිද්‍යාව පැන නගින්නේ නැද්ද? නැහැ, අවිද්‍යාව පැන නගිනවා. එබැයි එක දෙයක් දන්නවා මොකද්ද? මා තුල කෙලෙස් බලවත් පැන නගිනකොට ධර්මයට ඇති කැමැත්ත, කුසලයට ඇති කැමැත්ත, සම්මාදිට්ඨියට ඇති කැමැත්ත, බඹසරට ඇති කැමැත්ත නැති වෙලා යනවා. දැන් මට වෙලා තියෙන්නේ ඕක. මා තුල ධර්මයට අකමැත්ත. ඒතර බලන්න, ධර්මයට අකමැත්තක් පැමිණීම ඇතුළෙම නේද නිවනටපත් වෙන්න අවකාශය තියෙන්නේ. ඒ නිසා තමයි ලෝකේ කිසිම සම්භවයකට ගරහන්නේ නැත්තේ. අපොයි යාගේ නම් ධර්මයක් නෑ, මහා පිරිහිච්ච මිනිහෙක් කියලා කවදාවත් බුද්ධ ශාසනයේ එයාට චෝදනා කරන්නේ නැති එකයි. එහෙනම් මේ දර්ශනේ මෙන්න මේ වචන දෙක තමයි අපි පළවෙනියෙන් ලියා ගන්න ඕන. මොකද්ද? දර්ශන සම්පත්තිය සහ දර්ශන ගත වීම. දෘෂ්ටිගත වෙලා කියලා අපි කියන්නේ. එතකොට මේ දෘෂ්ටිගත වෙලා දෘෂ්ටිගත වෙලා කියන්නේ මේ වචන දෙක අපිට හරියට තෝරගන්න බැරි වීම. එතකොට දර්ශනීය පහළ වීම, දර්ශන සම්පත්තිය, දර්ශනින් කෙලෙස් කඩන්න පුළුවන් කියලා ධර්මයේ පෙන්වන අවකාශය තමයි පින්වත්නි. මෙන්න මේක මොකද්ද? මා තුල මේ වෙලාවේ ධර්මයේ දැන් බලන්න අකමැත්ත එනකොටම එයාට දර්ශනීය පහළ කරගන්න පුළුවන්. දැන් අපි කරන්නේ මොකද්ද? අපි කරන්නේ පොඩි වෙනස් වැඩක්. අපි කරන්නේ මේ අකමැත්ත තියෙනකොට කැමැත්ත වෙන විදියට වෙනස් කරනවා. කැමැත්ත වෙන විදියට පොඩ්ඩක් වෙනස් කරනවා. එක්ක බණ මාරු කරනවා. එක්ක ආරාමයේ මාරු කරනවා. අප්පෝ අපි එහෙ යන්නේ නැහැ දැන් යන්නේ මෙහිට කියලා පන්සල් අපි පන්සලට යන්නේ එහා පැත්තේ පන්සලට යන්නේ ඇයි මේ පන්සලේ එහෙ හරියට මේ බුද්ධ පූජාව තියන්නේ නැහැ රොමෝ කීක කීක කියලා පන්සල මාරු කරලා බලනවා. ඒක හරියට හිසේ අමාරුවට කොට්ටේ මාරු කළා වගේ. අපි ඒක කරන්නේ නැහැ. අපි ආගමික ස්ථානේ වෙනස් කරන්නේ නැහැ. අපිට තියෙන්නේ පොඩිම පොඩි ඇතුලේ වැඩක්. ඒ පොඩි වැඩෙන් තමයි අපේ කෙලෙස් කැඩෙන්න පටන් ගන්න. පුංචි දෙයක් තමයි එකෙන් කෙලෙස් කැඩෙන්න. මොකද්ද දර්ශනීය පහළ වීම? ධර්මයට අකමැතිම කෙනාටත් දර්ශනීය පහළ කරගන්න පුළුවන්. කැමැති කෙනා ගැන කතා කරන්න දෙයක් නැහැනේ. ධර්මයට අකමැතිම කෙනාටත් දර්ශනීය පහළ කරගන්න පුළුවන්. කොහොමද? මා තුල දර්ශමේ ධර්මයට අකමැතිකම ඉන්නේ කෙලෙස් පළවත් නිසා. එහෙමයි මට බුදුරජාණන් වහන්සේ අඳුන්වලා දීලා තියෙන්නේ. මා තුල ධර්මයට අකමැත් වෙන්නේ කෙලෙස් බලවත් නිසා. සම්මාදිට්ඨියට අකමැත් වෙන්නේ නිකන් ඉනවනේ අකමැත්ත. නිකන් හොඳට බලන්න සින්දු අහනකොට නිකන් කැමැති, මන අහනකොට අකමැති. උගන්නලා නෙමෙයි නිකන් ඉනවා ඇතුලේ. නිකන් ඉනවා. බණ අහනකොට channel එක මාරු කරන්න හිතෙන එක නිකන් එනවා. භාවනාවක් කරමු කියනකොට කැමති නැහැ. ෆිල්ම් එකක් බලමු කියනකොට කැමති. නිකන් එනවා අකමැත්ත. මේ ඒ කියන්නේ ඒ අකමැත්තට අදාළ හේතු මෙහි කවුරුත් උගන්නලා නැහැ. නිකන් එනවා. එතකොට අන්නේ අකමැත්ත කියන එක ඕගොල්ලෝ හිතනවා නේද මේක මහ විශාල හානියක් අයහපතක් කියලා ඕගොල්ලෝ හිතනවනේ. ඒක එහෙම කියලා මොකද කරන්නේ? නෑ එහෙනම් ඔයාට තේරෙන්නේ නැත්නම් මෙන්න මෙතනින් පටන් ගන්න මේ වහන්න කියලා අහන එක වෙනස් කර. ඒක නෙමෙයි අපි කරන්න ඕන. අපි එකම එක දෙයයි කරන්නේ. අපි අපේ අභ්‍යන්තරය හොඳින් තේරුම් ගන්නවා. කොහොමද තේරුම් ගන්නේ? මා තුල ධර්මයට අකමැත්ත ඇවිල්ලා තියෙන්නේ, කුසලයට අකමැත්ත ඇවිල්ලා තියෙන්නේ, පිළිවෙතකට අකමැත්ත ඇවිල්ලා තියෙන්නේ මා තුල. මොකක් නිසාද? කෙලෙස් බලවත් වෙච්ච නිසා. රාග දේශ මොහ බලවත් වෙනකොට ධර්මයට අවකාශය, කුසලයට අවකාශය, සම්මාදිට්ඨියට අවකාශය, බඹසරට අවකාශය කඩාගෙන වැටෙනවා. දැන් ඒක තමයි මට වෙලා තියෙන්නේ අද. ඒකනේ මේ අකමැත්ත ඇවිල්ලා තියෙන්නේ. බණ හොඳ නැතිකමටවත්, පන්සල හොඳ නැතිකමටවත්, හාඳුරු හොඳ නැතිකමටවත් නෙමෙයි. කොහොමත් ඉතින් මේ ධර්මයේ නොකියන තැන නම් විසි කරලා දාන එක හොඳයි, අයින් කරලා දාන එක හොඳයි. පැවිද්දෙක් වුණත් ධර්මයේ නෙමෙයි වගේ නම් කියන්නේ පොඩ පැත්තකට නේ. ඒක නෙමෙයි මම මේ කියන්නේ. දැන් ඔය පින්නතුන්ලා තුල අකමැත්ත එනකොට ඒ අකමැත්ත එන්නේ කෙලස් බලවත් වෙච්ච නිසා කියලා ඔය පින්නතුන්ලා මේක දකින එක ඕකට තමයි දර්ශනීය පහළ විය කියන්නේ. ඕකට තමයි දර්ශනීය පහළ වෙනවා කියන්නේ. එතකොට දැන් ඔය පින්නතුන්ට මේක දකින්න පුළුවන් වුණාන් පස්සේ දකින්න පුළුවන් වුණාට පස්සේ දැන් ඒක ඉතින් පස්සේ අපි කතා කරමු. මේක තමයි දර්ශනීය පහළ වීම. දර්ශන ගත වීම කියන්නේ මොකද්ද? දර්ශන ගත වීම කියලා කියන්නේ ඔය පින්නතුන්ලා තුල හිතෙන මට්ටමක් තියෙනවනේ. හිතෙනවා. හිත තුල සිතුවිලි සමුදේ වෙනවා. හිත තුල සංඥා හට ගන්නවා. හිත තුල වේදනාව හට ගන්න. මේ හිත තුල හට ගන්න ඒවා තියෙන්නේ. මෙන්න මේ හිත තුල මේවා හට ගන්නකොට මේ හිත තුල හට ගන්න නාම සංස්කාර ටික මත මුලා වෙනවා. මුලා වෙලා ඒ නාම සංස්කාර ආය ආය හට ගන්න විදිහට වැඩ කරනවා. ඇත්තටම මේක තේරෙන්නේ නැහැ ලෝකෙ ගොඩක් අයට. ඉතාම ගැඹුරු සන්දර්භයක් මේක. අපේ බුදුරජාණන් වහන්සේගේ කතාව ගොඩක් ගැඹුරු. ඉතින් ලෝකෙ ගොඩක් තේරුම් අරන් ඉන්නවා. විශාල පිරිසක් ඒක තේරුම් අරගෙන ඉන්නවා. සහ ඒකට උනන්දුවක් තියෙනවා දැන්. ඇයි මේ ගැඹුරු ඔක්කොම මේ කියන්නේ මේ ඇත්ත ඇත්තටම ඉතාම ගැඹුරු දෙයක්. ඒක තේරුම් ගත්තට පස්සේ ඇතුළ සංසිඳෙන්න ගන්නවා. ඒකනේ අපිට වෙන්නේ. දැන් මොකද අපි තුල අර දෘෂ්ටිගත වෙනවා කිය, දර්ශන සම්පත්තිය කියන්නේ අකමැත්ත එන්නේ කෙලෙස් බලවත් නිසා. අකමැත්ත කියන එක ධර්මයට, කුසලයට, වීරියට, සම්මාදිට්ඨියට, බඹසරට අකමැත්ත කෙලෙස් බලවත් නිසා කියලා දැක්ක ගමන් දර්ශනේ පහළ වීම. එයා දකින්න යගේ ඇතුළමයි. එතකොට යාට යාගේ ඇතුළම පේනවා නම් යාගේ ඇතුළෙන්ම ඇතුළාන්තයෙන්මනේ මේක තේරුම් ගන්න වෙන්නේ. එතකොට මේ ඇතුළාන්තයෙන්ම මේ තමන්ගේ කතාව තේරෙනවා නම් ඒක තමයි දර්ශන සම්පත්තිය. දෘෂ්ටිගත වීම කියලා කියන්නේ එයාට මේ හිතන්න පුළුවන්කමක් තියෙනවනේ. හිත තුළ වේදනා, සංඥා, චේතනා ආදී පහළ වෙනවනේ. හිතන්න පුළුවන්කම ඇතුළේ වේදනා, සංඥා, චේතනා ආදී පහළ වෙනවනේ. ඒ පහළ වෙනකොට එයා කරන ඉතා නරක දෙයක් තියෙනවා. මොකද්ද? එයාට මේ හිතෙන දේ බාහිර ලෝකයට අයිති කියලා කල්පනා කරන්න ගන්නවා. එයාට හිතෙන දෙයක් තියෙන්නේ හිතෙන මට්ටම. ඒ හිතෙන මට්ටම ලෝකයට අයිති කියලා හිතනවා. එයාගේ ඇතුලේ වින්දනය අටගෙන තියෙන්නේ. වින්දනී ලෝකයට අයිති කියලා හිතනවා. එයාට හිතෙන මට්ටම තුල ලෝකේ අඳුනගන්නේක ලෝකෙට අයිති කියලා හිතන. එයා එයාට ඕන විදිහට අඳුනගෙන තියෙන්නේ. ලෝකේ තියෙන විදිහටම අඳුනගත්තොත් භවය නිරුද්ධයිනේ. අපි ඔක කියලා තියෙනවනේ. ලෝකයේ මට්ටමින්ම දැක්කොත් භවය නිරුද්ධයි. ලෝකේ මට තියෙන විදිහටම දැක්කොත් ඒකනේ දර්ශනි පහළ බිය. අර තියෙන විදිහටම දකින්නවා. ඉස්සලක කේන්ති අන පින්වත්නි Tamange කෙලෙස් බලවත් නිසා තම අකමැත්ත එන්නේ කියලා තියෙන විදිහටම අඳුන ගන්නවා. සාධාරණීකරණී කරන්නේ නැහැ. කව දෙඹලනක බුද්ධ ශාසනයේ කොච්චර ලේසිද කියලා. හරිම සැහැල්ලුයිනේ. බලන්න බුද්ධ ශාසනයේ කවදාවත් ඇඟිල්ල දික් කළ කියන්නේ මේ කේන්ති ගත්තොත් බලාගෙනයි. එහෙම කියන්නේ නැහැනේ. කේන්ති ගත්තොත් එහෙම දන්නවනේ කියලා එහෙම කියන්නේ. ඒක පොඩි කතාවක්. අපි පොඩි පුංචි කාලේ කියනවා තමයි අපාය යනවා කේන්ති ගත්තොත්. ඔහොම කතා කළොත් අපායයයි. ඒම බාලාංශ කතා. නිවන් මඟේදී කෙලින්ම මෙහෙදි නිවන් දකින්න කෙනා ඔය වගේ බාලාංශ කතා නෑ. ඒ කියන්නේ අපායක් නෑ කියලා එහෙම නෙමෙයි මේ කියන්නේ. දිව්‍ය ලෝක දෙවිවරු නෑ කියලා එහෙම නෙමෙයි මේ කියන්නේ. මෙහෙදි නිවන් දකින්නවා නම් ওই කතාව මදි. අර බාලාංශ කතා මදි. එව පහු කරලා ආපු අයටනේ දැන් මේ අපි බණ කියන්නේ. එව පහු කරලා ආපු අයට. චරිත කතා, යසෝදරාව ගැන, සුද්ධෝදන රජුරෝ ගැන, බෝධිසත්වයන් වහන්සේ ගැන, උන්වහන්සේ පුරාපු පාරමිතා ගැන, අසංකේ ගණන් උන්වහන්සේ දෙවිවරු අතර ඉපදිච්ච විදිය, මේ විවිධ තැන්වල සංසාරේ පෙරම් පුරාගෙන ආපු විදිය, ඒවා පහු කරගෙන ආපු අයනේ ඕගොල්ලෝ. ඒව ඔය ඇත්ත හොඳට දන්නවා. සහයි වට ඕන තරම් බණත් ඇහෙනවනි. සද්ධාවට කොයි තරම් බණ ඇහෙනවද බලන්න. ඒ මේ අපේ කතා ඔරොත්තු දෙන්නේ ඒවා පහු කරගෙන එන කෙනාට. නැතුව ඒවට ගරහන්නේ එම නෑ අපි. බුද්ධ පූජා එහෙම තියෙන ඒවට ගරහන්නේ නෑ. ඒවා අපිත් කරනවා. එතකොට කෙනෙක් අහන්න පුළුවන් ඒවා අභිනන්දනය කරන්නේ නැත්තේ ඇයි? ඒවා අභිනන්දනය කරන්නේ නැත්තේ ඒවා අභිනන්දනය කරන පැවිදියයි ඉන්න ඕන තරම්. ඒගොල්ලෝ දැනටත් ඒක කරනවා. ඒගොල්ලෝ ඒ වැඩේ දැනටත් කරනවා. ඉතින් ඒක කරන නිසා අපි ඒක කරන්න ඕනේ නැනේ දැන්. දැන් අපි කියන්නේ මොකද? මෙහිදි මේ ජීවිතයේදීම දැම්ම භවය නිරුද්ධ කරනවා නම් කොහොමද කරන්නේ? මෙහිදි පුරාබේද මරණයට කලින්. එතකොට ඒකෙදී මේ පරිස්සමෙන් ওই විදිහට කතා කළොත් අපාය යනවා කියලා අපි කතාව කියන්නේ නැහැ. ඒක ඔයාලා දන්න එකනේ. එතන අපි කියන්නේ මොකද්ද? පින්වත්නි, ධර්මයට අකමැත්තක් එනවා නම්, කුසලයට අකමැත්තක් එනවා නම්, සම්මාදිටියට අකමැත්තක් එනවා නම්, බඹසරට අකමැත්තක් එනවා නම්, ඒක අකමැත්ත ඇතුලෙන් එනවනි. මොනවා කිව්වත් එනවනි. අකමැත්ත. එනකොට මෙහිදි නිවන් දකින්න කෙනා ඒක තේරුම් ගන්නෙ මොකද්ද? මා තුල ධර්මයට අකමැත්ත, කුසලයට අකමැත්ත, බඹසරට අකමැත්ත ඇවිල්ලා තියෙන්නේ මොකක් නිසාද? කෙලෙස් බලවත් වෙච්ච නිසා. රාග ද්වේෂ මොහ බලවත් වෙච්ච නිසා. එතකොට යා මොකද කරන්නේ? මා තුල කෙලෙස් බලවත් වෙච්ච නිසා ධර්මයට අකමැත්ත පැන නැංගලා. ඒක දකිනවා ඒකට කියන්නේ මොකද්ද දර්ශනීය පහළ විය දර්ශන දර්ශන සම්පත්තිය ඔකට කියන්නේ එතන ඕකේ තව අනිත් පැත්ත මොකද්ද දෘෂ්ටිගත වීම දෘෂ්ටිගත වීම දෘෂ්ටිය නම් කොතනවත් හොඳ නැහැනි දෘෂ්ටිගත වෙන එක හොඳ නැහැනි කොතනවත් එතකොට දැන් දෘෂ්ටිගත වීම කියන එක සහ දර්ශන සම්පත්තිය කියන එක දෙකක් එහෙනම් මතක තියාගන්න මේ කියන කතාව දෘෂ්ටියෙන් දෘෂ්ටිය කඩන විදියයි මේ කියන්නේ කෙනෙක් කියන පුළුවන් මේ දෘෂ්ටිගත වෙන්න එපා කියලා නේ බුදුරජාණන් සවාදාලේ දෘෂ්ටිගත වෙන්න එපා කිව්වට මේක දෘෂ්ටියෙන්ම දෘෂ්ටිය කඩන්න තියෙන්නේ දැන් දෘෂ්ටිගත වෙන්න එපා කියලා සක්කාය දිට්ඨිය ගැන කියලා බුද්ධ ශාසනය යෝජනා කරන්නේ සම්මා දිට්ඨියනේ සක්කාය දිට්ඨිය එපා කියලා යෝජනා කරන සම්මා දිට්ඨිය ඔන්න ඕක තමයි දෘෂ්ටිගත වීම සහ දර්ශන සම්පත්තිය දෘෂ්ටි සම්පත්තිය එතකොට දෘෂ්ටි සම්පත්තිය මොකද්ද අනේ මා තුල ධර්මයට අකමැත්ත කුසලයට අකමැත්ත මා තුල පැන නැගිලා තියෙන්නේ කුමක් නිසාද කුසලයට ධර්මයට මා තුල අකමැත්ත බරපතල විදියට පැන නගලා තියෙන්නේ අන් කවර දෙයක් නිසාවත් නොව මා තුල කෙලෙස් බලවත් වෙච්ච නිසා රාග ද්වේෂ මොහ ගොඩාක් බලවත් වෙච්ච නිසා මේක වෙලා මේක දකින්න එක මොකොත් කරන්න නැහැ මේක දකින්න එක ඔන්න දර්ශනීය පහළ වීම ඊළඟට කියේ මොකද දෘෂ්ටිගත වීම දෘෂ්ටිගත වීම කියන්නේ මොකද්ද දෘෂ්ටිගත වීම කියලා කියන්නේ ඔයාලට හිතෙන දේ තියෙන්නේ නිකන් හිතෙනවනේ දැන් හිතෙන්නේ කොහොමද නිකම්ම හිතෙනවද හිතෙන්නේ නෑ නිකම්ම අරමුණකින් තොරව හිතෙන්නේ ඒකයි ආරම්මන ප්‍රත්‍ය ගැන අපි කියන්නේ ගොඩාක් බණවල පහුගිය කාලේ කිව්වා අරමුණු වල ස්වභාවය අරමුණක් වටේ තමයි හිතෙන්නේ අරමුණෙන් තොරව හිතෙන්නේ නෑ නිදාගත්තාම හිතෙන්නේ නැත්තේ ඒකනේ අරමුණ වටේ තමයි චින්තනය පවතින්නේ වින්දනේ පවතින්නේ සංජානනයේ පවතින්නේ අරමුණෙන් තොරව සංජානනයේ විතර්ක සිතුවිලි මොකුත් නැහැ අරමුණ අරමුණ මොකද්ද අරමුණු කියලා කිය අපිට අරමුණු වෙනවා එතකොට අපිට අරමුණු වෙන්නේ කොහොමද අපිට අරමුණු වෙනවා රූප ආදී අරමුණු වෙනවා ශබ්ද ආදී අරමුණු වෙනවා අරමුණු නාම රූප අරමුණු වුණාම ශබ්ද අරමුණු වුණා අරමුණ වටේට සිතුවිලි හිතෙන්නේ නැහැ නැත්තම් අරමුණින් තොරව හිතෙන්නේ නැහැ කාටවත් අරමුණ වටේටම හිතෙන්නේ ඔයාලගේ චින්තන රටාව වින්දනේ රටාව අඳුන ගැනීමේ රටාව සිතුවිලි ගලන රටාව ඔක්කොම තීරණය වෙන්නේ ඉද දිට්ඨ සුත මුත විඤ්ඤාත කියන කාරණා හතර ඇතුළේ දිට්ඨ සුත මුත විඤ්ඤාත කියන ස්වභාවයෙන් තොරව ඕගොල්ලන්ට හිතන්න බෑ. දිට්ඨ සුත මුත විඤ්ඤාත කියන තත්ත්වය ඇතුලේ තමයි අපිට හිතන්න පුළුවන්. දිට්ඨ සුත මුත විඤ්ඤාත කියන ස්වභාවය ඇතුලේ තමයි හිතන්න පුළුවන්, වැඩ කරන්න පුළුවන්, කතා කරන්න පුළුවන්, අඳුනා ගන්න පුළුවන්, ඔක්කොම පුළුවන් වෙලාද. දැන් මෙන්න මේ හිතෙන දේ තියෙනව නේද? මෙන්න මේ හිතෙන දේ ඔයාලට හිතෙන කම බාහිර ලෝකයට අයිති කියලා දැනෙන්න ගන්නවා. දැන් මට මේ හිතෙන මට්ටම ලෝකේ වග කියන්න ඕන කියලා. ඔන්න ඔය හිතෙන මට්ටමට ලෝකේ වග කියන්න ඕන කියලා ඔයාලට දැනෙන කම තමයි දෘෂ්ටිගත වීම. දෘෂ්ටිගත වීම. ඔයාලට හිතෙන මට්ටම ඇතුලේ සංඥා තියෙනවා, විතර්ක තියෙනවා, චේතනා තියෙනවා. හිතෙන මට්ටම කියන්නේ ඔක්කොටම. හොඳද? ඔක්කොටම හිතෙන මට්ටම කියන්නේ නිකම්ම සිතුවිලි කියන එකම නෙමෙයි හිතෙන මට්ටම කියන එකට සංඥායිති වේදනායිති චේතනායිති ඔක්කොමයිති. ඒ කියන්නේ මේ හිතෙන මට්ටම කියලා එනම් මම අදහස් කරන්නේ මොකද්ද? නාම සංස්කාර ටික. හිතෙන මට්ටම කියලා මම අදහස් කරන්නේ නාම සංස්කාර. හිතෙන මට්ටම කියන්නේ විඳිනේවා අඳුන ගන්න විදි. හිතින් ඔක්කොම කරන්නේ. හිත තුලම වේදනාව හට ගන්නවා. එතන මෙන්න මේ හිතෙන මට්ටම තුල ඕගොල්ලන්ට විඳින්න පුළුවන්කම අඳුන ගන්න පුළුවන්කම ඒක ඇතුලේ සිතුවිලි හට ගන්න මේ ටිකට ලෝකේ වග කියන්න ඕන. මොනවද ලෝකේ? රූප, ශබ්ද, මේවා වග කියන්න ඕන කියලා ඔයාලට හිතෙන ඕගොල්ලන්ට දැනෙන මට්ටම තමයි දෘෂ්ටිගත වීම. දෘෂ්ටිගත වෙනවා. එහෙනම් දැන් මට කියන්න හොඳට ඔළුවට ගන්න මේක. මම වචන දෙකයි තේරුවේ. දර්ශන සම්පත්තිය සහ දෘෂ්ටිගත වීම. මේ දෙක දන්නේ නැත්තම් මෙහි නිවන් දකින්න හිතන්නත් එපා බෑ. මෙහි කාටවත් නිවන් දකින්න පුළුවන්කමක් නැහැ. මේ බුද්ධ ශාසනයේ අර්ථය අල්ලන්න බෑ යාට. හරිද? මේ මෙහෙදි බෑ කරන්නේ. එහෙනම් දෘෂ්ටිගත වීම දෘෂ්ටි සම්පත්තිය දෙක හොඳට තෝරගන්න. දෘෂ්ටි සම්පත්තිය දර්ශන සම්පත්තිය කියන්නේ මොකද්ද? දර්ශන සම්පත්තිය කියන්නේ ලස්සන දෙයක්. එතකොට මේ අලුතෙන් නිවනට පත් වෙන්න අලුත් වැඩ කරන එකද? නෑ නෑ නෑ, මොකුත් නෑ. අලුතෙන් මොකුත් කරන්නේ නෑ. දර්ශනේ දකින්නකම විතරයි යා තුල ඉන්නේ. කොහොමද යා දකින්නේ? අකමැත්තක් එනවා, ඇත්ත එනවා, අකමැත්තක්. අය බොරු සාධාරණ නෑ. ධර්මයට අකමැති නේද? ඔව් අකමැති. බලන්න යාගේ විවෘතකම. කුසලයට අකමැතිද? ඔව් මං අකමැති කුසලයට. දැන් අපි ඔයාගේ ළඟින් මං ඇහුවොත් ඔයාලා සම්මාදිට්ඨිය අකමැති නේද, කුසලයට අකමැති නේද කියලා හුවොත් ඔයාලා කියන්නේ නෑ කැමති ඉතින් නෑ නේ වෙලාවක් ඕවට. අන්න ඔගොල්ලෝ සාධාරණීකරණය කරනවා. ඇයි? දර්ශනේ නෑ. දර්ශනේ නෑ. එතකොට ධර්මයට අකමැත්ත, කුසලයට අකමැත්ත, සම්මාදිට්ඨියට අකමැත්ත තමා තුල පැන නැගලා තියන්නේ. ඇයි පැන නැගලා තියෙන්නේ? මොකක් නිසාද? කෙලෙස් බන්න හරි කෙලෙස් බලවත් වෙච්ච නිසා. දැන් මොකද කරන්නේ? මේක දකින්නවා එච්චරයි. කවද්ද දකින්නේ? අකමැත්ත එනකොටම දකින්නවා. අනේ කෙලෙස් බලවත්, මගේ ඇතුලේ කෙලෙස් බලවත්. ඒකයි ඔය ඒ වෙලාවෙමයි දකින්නේ. ආයි ලබන මාසේ නෙමෙයි. ගිය මාසේ ධර්මයට අකමැති වුණේ, ගිය මාසේ මේ කෙලෙස් වැඩියෙන් තිබ්බනේ කියනකොට හිත සාධාරණීකරණය කරගන්නවා. දැන් සුද්ධවන්තය වගේ. ගිය මාසේ තිබ්බා, දැන් සුද්ධයි. දැන් නම් ඇතුළ පිරිසුදුයි වගේ. පින්වත්නි, මේ එහෙම නෙමෙයි. ඒ වෙලාවෙම හුරු කරගන්නවා. එහෙනම් මේක දර්ශනේ පහල කරගන්න එක අමාරු දෙයක්. ඇයි? දැන් දැන්ම දකින්නවා. ඒ දැක්ම විතරයි බුද්ධ ශාසනයේ ශ්‍රාවකයාගෙන් අපේක්ෂා කරන්නේ. ඒක තේරුම් ගන්නත් ලේසිනේ. ධර්මයට අකමැත්ත, බඹසර ජීවිතයට අකමැත්ත, කුසලයට අකමැත්ත, පිළිවෙතකට අකමැත්ත මා තුල පැන නැගලා තියෙන්නේ අන් කවර දෙයක් නිසාවත් නොව, මා තුල රාග ද්වේෂ මෝහ බලවත් නිසා. කවද්ද බලවත්? මේ අද බලවත්. අදමයි බලවත්. ගිය මාසේ බලවත්, දැන් හොඳයි නෙමෙයි. අද බලවත්. ඒ අද බලවත් කියලා දකින්න එක මොකද්ද? දර්ශනීය පහළ වීම. දෘෂ්ටි, ඒකට කියන්නේ දර්ශන සම්පත්තිය. ඕකම තමයි සබ්බාසව සූත්‍රය කියන්නේ. කොහමද? අතිබික්කවේ ආසවා. පින්වත් මහණෙනි, මේ ආශ්‍රව කොටසක් තියෙනවා. දස්සනා පහතබ්බං. දර්ශනීයම් ප්‍රහාණය කළ යුතු ආශ්‍රව කොටසක් තියෙනවා. දර්ශනීයම් ප්‍රහාණය කළ යුතු. දැන් ඔන්න දර්ශන සම්පත්තිය කියන එක ඊළඟට ඔයාලා දැනගන්න ඕන. දෘෂ්ටිගත වීම. දෘෂ්ටිගත වීම කියන්නේ මොකද්ද? හිතන කමක් තියෙනවා අපි තුල. අපි හිතනවා, අපි කල්පනා කරනවා. ඒ හිතන කම කියලා මෙතන අදහස් කරන්නේ ඔක්කොම නාම සංස්කාර ටික. වේදනාව, සංඥාව, චේතනාව ඔක්කොම නාම සංස්කාර ටික. අපි තුල හටගන්න නාම සංස්කාර ටිකක් තියෙනවා. මේ අපි තුල නාම සංස්කාර ටික හට ගන්නකොට මේ නාම සංස්කාර ටික ඉපැද්දුවේ එළියේ ලෝකයේ. එළියේ රූප තමයි, එළියේ ශබ්ද තමයි, එළියේ ඔයා තමයි, මෙයා තමයි කී කියා ලෝකේ පේන්න පටන් ගන්නවා. ලෝකේ කියන මෙතන අදහස් කරන්නේ මොනවද? රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ ධම්ම ටික. බාහිර ලෝකේ. එතකොට රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ ධර්මයන් විසින් මගේ ඇතුළාන්තයට වග කියන්න ඕන. ලෝකේ තියෙනවා වග කියන්න ඕන. එතකොට හිතෙන දේ මොකද්ද? හිතෙන දේ කියලා කියන්නේ තමා තුල හටගන්න නාම සංස්කාර. හැම වෙලාවකම හටගන්නව නේද? වින්දනය, සංඥාව, චේතනාව හැම වෙලාවකම හටගන්නවා. පංචස්කන්ධය ගැන දන්න අය දන්නවා. ඒක හැම වෙලාවම හටගන්නවනේ පංචස්කන්ධය. සාමාන්‍ය මේ උපන් සත්වයට පංචස්කන්ධයේ මිදීමක් නැහනේ. හැම වෙලාවකම හටගන්නවා. එතකොට හැම වෙලාවකම තමා තුල පංචස්කන්ධය හට ගන්නවා නම් තමා තුල මේ නාම සංස්කාර ටික තමා තුල හට ගන්නකොටම අපි ඒ කොටෝම කියමුකෝ හිතන කම කියලා. හිතන කම සිතට න්‍යායිති. ඒ නිසා මේ සිතේ සිතෙන කම කියලා අපි කියමුකෝ දැන් මේ තේරුම් ගන්නට අපි තුල හට ගන්නවා නාම සංස්කාර මොනවද නාම සංස්කාර වේදනාව හට ගන්නවා චේතනා හට ගන්නවා ලෝකේ අඳුන ගන්නවා මේ මගේ දුව කියලා අඳුන ගන්නවා පුතා කියලා අඳුන ගන්නවා මේ හාමුදුරුවෝ කියලා අඳුන ගන්නවා ඔය බණ කියන්නේ කියලා අඳුන ගන්නවා ඔය කියන්නේ පටිසමුපාදේ කියන්නේ අඳුන ගන්න ඔක්කොම මේ ඔක්කොම නාම සංස්කාර මෙන්න මේ හිතෙන කම කියලා අපි මේ ඔක්කොටම එකක් කිව්වොත් හිතෙන කමට ලෝකය අයිති ඔය හිතෙන කම ඇති උනේ මෙන්න මේ දේ නිසා මේ විදියට පේනේවා නිසා මේ විදියට ඇහෙනේවා නිසා මේ විදිය පේනේවා ඇහෙනේවා දැනෙනේවා බාහිර තියෙන්නේ රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ ධම්ම මෙන්න මේවා මගේ මේ හිතන කමට වග කියන්න ඕන කියලා තමන්ට දැනිලා එහෙම දැනෙන කම කියන්නේ දෘෂ්ටිගත වෙනවා දෘෂ්ටිගත වුණොත් මොකද වෙන්නේ එතන භවයේ තියෙනවා දෘෂ්ටිගත ඇයි හොඳට බලන්නකෝ පින්වත්නි තමන්ට හිතෙනකම ලෝකයට අයිති කියලා බැලුවට පස්සේ එයා ලෝකයේත් එක පැටලෙනවාමයි හොඳට බලන්නකෝ මේ වෙලාවේ මට හිතෙනකමට ලෝකයේ වග කියන්න ඕන කියලා හිතුනොත් මට හිතෙනකොට මාතුල දෝමනස්සේ නම් හටගෙන තියෙන්නේ අමිහිරි දුක් වේදනා නම් හටගෙන තියෙන්නේ අමනාප විදියට නම් ලෝකේ අඳුනගෙන තියෙන්නේ අමනාප ලෝකයක් එක්ක අමනාප දුක් වේදනා එක්ක අමනාප සිතුවිලිත් එක්ක ඒවා උපද්දවපු ලෝකයක් තියෙනවා කියලාම නම් පේන්නේ එයා ඒ ලෝකේ අතාරීද කවදාවත් ලෝකේ අතාරින්නේ නැහැ එයා ලෝකයක් එක්ක හැප්පෙනවා එයා ලෝකෙට අභියෝග කරන්න පටන් ගන්නවා. එතකොට අන්න භවය කර්ම රැස්වීම. එහෙනම් කර්ම රැස් වෙන්නේ දෘෂ්ටිගත වීම තුල. කර්මය නිරුද්ධ වෙන්නේ දර්ශන සම්පත්තිය තුල. එහෙනම් භවය කියන්නේ දර්ශනගත වීම තුල, දෘෂ්ටිගත වීම තුල භව නිරෝධය තියෙන්නේ දර්ශන සම්පත්තිය තුල. දෘෂ්ටිගත වීම සහ දර්ශන මෙන්න මේ වචන දෙක ලංකාවට ලිහන්න බෑ. හරිම අමාරුයි. මේ බොහොම අමාරුයි වචන වලින් මේක ලිහුවට ඔයාලටත් දැන් ගොඩාක් බණ අහන අයනේ මේ ඉන්නේ ප්‍රඥානාලිකාවෙන් මේ බණ ගොඩාක් අහන අය ඉන්නේ. ගොඩාක් අහන දැන් අරන් ඕන කෙනෙක් ඇමරිකාව ඉඳලා ඇවිල්ලා මේ දේශනා මහල ඔය ආපු ගමනක් තියෙනවා. එතකොට ඒ ගොල්ලන්ට උවමනාවක් තියෙනවා. එතකොට බොහොම අමාරුවෙන් හොයාගෙන කොමාරි මේ අවස්ථාව හදාගන්න ඔය ආපු නෝන කෙනෙක් තමයි ඉන්නේ වාඩි වෙලා. එතකොට ඒ අයිට උවමනාවක් තියෙනවා. ඒ කියන්නේ නේද මේක නොතේරෙනවම වෙන්න බෑනේ. මේක තේරෙන අය ඉන්නව ගොඩක්. නැත්නම් එහෙම හොයාගෙන ඉන්න උවමනාවක් නැන්නේ ඔය තුමිය වගේම විශාල පිරිසක් මෙහෙට එනවා අපි හොයාගෙන. ඕස්ට්‍රේලියාවෙන්, කැනඩාවෙන්, ඇමරිකාවෙන් විශාල පිරිසක් නිතරම එනවා. හොයාගෙන එනවා. බණ අහලා එනවා. වෙලාවක් හදාගන්න සෑහෙන උත්සාහ කරනවා. ඒ කියන්නේ එහෙනම් මේක තේරෙනවනේ. ඒතර දැන් මේක ඕගොල්ලන්ගේ මට්ටමින් බැලුවා අනේ වැඩන්නේ මොනවා කියනවත් දන්නේ නැහැ කියලා මෙතන ඉන්න අයට හිතෙනවා. එහෙම හිතුණු ඊ හිතෙන යාගේ ඥානීය නැති කමට නේද? ඒක යාගේ ප්‍රශ්නයක් නේ. ඒ කියන්නේ මේක තේරුම් ගත්තාම විශාල පිරිසක් ඉන්නවා. මතක තියාගන්න මේක තේරුම් ගන්න මා විශාල ප්‍රඥාවක් ඕන. මේක තේරුම් ගන්න එක ලේසි වැඩක් නෙවෙයි. ප්‍රඥාව නැති මිනිහෙකුට මේක තේරෙන්නේ නිකන් මා හිස් දෙයක් විදියට. ප්‍රඥාව නැති වුණොත් එහෙම තමයි වෙන්නේ. ප්‍රඥාව නැති කෙනෙකුට මේක වටින්නේ නැහැ. ඉතින් ඒකට අපි ගරහන්නෙත් නැහැ. ඇයිද? යාගේ ප්‍රඥාව නැති එක යාගේ ප්‍රශ්නයක් නේ. බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නකොට බුදුරජාණන් වහන්සේ නොවටිනා කෙනෙක් විදිහට සලකපු අය කොච්චර හිටියද? බුදුරජාණන් වහන්සේ ඒ කාරණේත් එක ගැටුණද? නැහනේ. ප්‍රශ්න නැහැ. බුදුරජාණන් වහන්සේට පවා මේ ගණන් ගන්නේ නැතුව හිටපු ආරාමයේ හිටපු අය කොච්චර හිටියද? අර සුණක්කත්ත කියලා එම් භික්ෂුවක් ඉඳලා තියෙන්නේ. ඒ බුදුරජාණන් වහන්සේ වීදියේ මාරු කරද්දී බුදුරජාණන් වහන්සේ කාට හරි කෙනෙකුට උපකාර කරන්න ඕන කියලා හතරමං හන් තුම්මං හන් දීකින් එක පැත්තකට හැරෙද්දී අහලා තිනවා මේ ඇයි ওই පැත්තට හැරුණි කියලා. ඊට පස්සේ කියලා තිනවා මේ සුණක්කත්ත අද මේ පැත්තෙන් තමයි වඩින්න ඕන. ඊට පස්සේ කියලා දුන්නා නෑ නෑ වෙනද මෙහෙන් යන්නේ. ඇයි අද ওই පැත්තෙන් යන්නේ කියලා. කායින්ද මෙයා බුදුරජාන් වහන්සේගේ. මේ උපස්ථාන කර කර පිටිපස්සෙන් එන ගම. නෑ නෑ වෙනද මේ පැත්තෙන් යන්නේ. ඊට පස්සේ කියලා නෑ නෑ අද අපි මේ පැත්තෙන් වඩින්න ඕනේ. අපි මේ පැත්තෙන් වඩිමු. බුදුරජාන් වහන්සේ දකින්නද මේ පිහිට වෙන්න ඕන උදව් කරන්න ඕන කවුරු හරි මිනිස්සෙක් ওই පාරේ ඉන්නවා කියලා භාගතුන් වහන්සේ දකින්න ඇති. කමක් නෑ සුණක් අත්ත අපි මේ පැත්තෙන් අද යමු. එතකොට ආහින උභහන්සේ වඩින්න කියලා පාත්‍ර ටික බිම තියලා තියෙනවා. තුම්මං අඳි බිම තියලා එහෙනම් ඔබ වහන්සේ ඔය පැත්තෙන් යන මම යන්නේ මෙහින් කියලා එයා ගිහින් අනිත් පැත්තේ. මේ බුදුරජාණන් වහන්සේගේ කාලේ. එහෙනම් මේ කාලේ මේ ධර්මය මේ තුට්ටුවක් වටින් නැති ගානට හිතන එක ගැන අපි කලබල වෙන්න ඕනේ. පැවිද්දොම ඉන්නවා එහෙම වටිනාකමක් දෙන්නේ නැති. බුදුරජාණන් වහන්සේ වඩිනකොට දැන් අපි නම් හිඟාකකා හරි පස්සෙන් යන්න කැමතිනේ. අපි නම් එහෙම අපි ඇතුලේ තියෙනවනේ අනේ අපිට මේ භාග්‍යතුන් වහන්සේ මුණ ගැහුන්නේ නැති එකේ අවාසනාව නේද මේ ජරා මරණ දෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස එක්ක හැපි හැපි මේ මහා විශාල දුකකට වැටිලා ඉන්නේ අපිට අනේ බුදුරජාණන් වහන්සේගෙන් හරියට මේ ධර්මයට සමවදින්න බැරි වෙලා මේ භවයෙන් නිරුද්ධ කරන්න බැරි වුණ නිසා නේද කියලා අපිට දැනෙනකොට අපිට මහා විශාල ධර්ම සංවේගයක් හටගන්නවනේ. විශාල ධර්ම සංවේගයක් හට බුදුරජාණන් වහන්සේ පෙනිපෙනි මේ භික්ෂුව කරපු මේ නොහොබිනා වැඩේ බලන්න ඔබ වහන්සේ ওই පැත්තෙන් වඩින්න මම ඔහෙ එන්නේ නැහැ අද. ඇයි එන්නේ නැත්තේ? වෙනද මෙහින් යනවා නම් අදත් මෙහින් යන්න ඕන. වෙනද මෙහින් යනවා නම් අදත් මෙහින් යන්න ඕන. එහෙනම් එහෙම වඩින්න නැත්නම් එහෙම වඩින ඕම් පාත්‍ර ටික තිබ්බ මං ගියා. කියලා මේ බුදුරජාණන්සේගේ පාත්‍රේ මේ භික්ෂුව බිම තියලා තියෙනවා. බිම තියලා එයා එයාගේ වැඩ බලන්න ගියේ මේ බුද්ධ කාලේ. ඒ නිසා පින්වත්නි මේ ධර්මයට අකමැත්ත හැම කාලෙම ඉනෝ. මේ ගැඹුර තේරෙන්නේ නැති හැම කාලෙම මිනිස්සු ඉන්නවා. ඒක තමයි ප්‍රඥාවේ විවිධත්වය. පැවිද්ද අය අතර පවා ඒක ඉන්නවා. එහෙම අය ඉන්නවා මේ සමාජයේ. හාඳුරුරු අතර පවා ඉන්නවා. එතකොට අපි ඒක දකින්න ඕන මොන විදියටද? ධර්මතාවයක් විදියට. එතකොට අපි ඒක දකින්න ඕන ධර්මතාවයක් විදියට. එහෙනම් දර්ශන සම්පත්තියේ තව පැත්තක් තියෙනවා. මොකද්ද? තමා තුළ ධර්මයට අකමැත්ත එනකොට ඔන්න දර්ශන සම්පත්‍ය දෙවෙනි පැත්ත. ඒක කියන්නේ මම ওই කතාව කිව්වේ. තමා තුළ ධර්මයට අකමැත්ත එනකොට කුසලයට අකමැත්ත එනකොට මේ පිළිවෙත් පුරණ එකට අකමැත්ත එනකොට බඹසරට අකමැත්ත එනකොට එයා දකින්න ඕන මේ මගේ කෙලෙස් බලවත් වෙලා. ඒකයි කෙලෙස් බලවත් වෙනකොට අකමැත්ත නිකම් වෙනවනේ. ඒකයි මට වෙලා තියෙන කියලා දකින්න ඕන. එළියටත් දකින්න ඕන ওই විදියට. අන්න ඕක කියන්න තමයි මම ওই කතාව කිව්වේ. එළියට කොහොමද දකින්න ඕන? මෙයා මේ විදියට වැඩ කරන්නේ. සමහරට බිරිඳ වෙන්න පුළුවන්, ස්වාමියා වෙන්න පුළුවන්, දරුවෝ වෙන්න පුළුවන්, පන්සලේ හාරෝ වෙන්න පුළුවන්. අපි දන්නේ. පන්සලේ හාඳුරුණත් වෙන්න පුළුවන්. එහෙමම වෙන්න පුළුවන්. එතකොට දැන් මට මතකයි එක ඔය ආරාමයකට මේ පහු කාලේ මම එක පහු කාලෙත් කිව්වා මේක ස්වාමීන් වහන්සේ කෙනෙක් ගිනි තියලා තිබ්බා පහුගිය කාලේ. මෙහෙ බෑ කිව්වා ඔය ඕවා හදන්න බෑ මෙහි කියලා. මේ ඇදුවත් බලා ගන්නම් මේ ගාම් දායකයෝ බෙදෙනවා කියලා මිනිසු ටික අවුස්සලා එයා මොකද කළේ? එයා කළේ අර ආරාමෙට ගිනි තිබ්බා. ඒ ආරාමෙ මෙහි බෑ ඔය ආරාම. මෙහි අපේ බලේ තියෙන වගේ කන්නේ ඔය කරලා තියෙන්නේ. ඒ වගේ එකක් දකින්නකොට කවදාවත් මේ පන්සලට දානි අරන් යන එක නවත්තන්න හොඳ නැහැ. අර ගිනි තියාපු භික්ෂුවට පවා දන් දෙන්න ඕන. ඒ දන් දෙන්නේ දර්ශනේ තිබ්බොත් විතරයි. එතකොට යයි දර්ශනේදී තව පැත්තක් තමයි මොකද්ද? දර්ශනේ පහළවීමේ තව පැත්තක් තමයි මම මාතුල ධර්මයට අකමැත්ත, කුසලයට අකමැත්ත, වීරිය පිරිහිලා යනවා නම් බඹසරට අකමැත්ත දෙනවා නම් මගේ රාග ද්වේෂ මෝහ බලවත්. හරිනේ. එළියටත් බලන්න ඕන. එතකොට එළිය යම් කෙනෙක්ගේ රාග ද්වේෂ මෝහ කෙලෙස් බලවත් වෙනකොට කෙලෙස් බලවත් වෙනකොට ඒ කෙලෙස් ටික බලවත්ව පැන නගින තැනක එයා තුලත් ධර්මයට, කුසලයට, විදර්ශනාවට අකමැත්ත එයා තුලත් එනවා. එළියටත් විමසා බලන හැකියා. අන්න එහෙනම් දර්ශනීය පැති දෙකක් තියෙනවා. දර්ශනීය පහළවීම, දර්ශන සම්පත්තිය දෙපැත්තක් තියෙනවා. තමා තුල කෙලෙස් බලවත්ව ධර්මයට අකමැත්ත පැන නගින විදිය ඒ වෙලාවෙම දකින්නවා. එළියෙත් ධර්මයට අකමැත්ත එනකොට, කෙලෙස් වලට කැමැත්ත එනකොට, ධර්මයට, කුසලයට, අප්‍රමාදයට, ඒ කියන්නේ ප්‍රඥාවට, බඹසරට අකමැත්ත යාගෙනවා නම් එයාගෙත් ওই කෙලෙස් බලවත් වෙලා ඒක ධර්මතාවයක් කියලා එළියෙත් දකින්න පුළුවන්. ඒත් දකින්නකොට අර ඉතාම දුර්වල නොහඹිනා වැඩ කරන භික්ෂුවටත් දාණ ගෙනියන්න පුළුවන්. ගෙනියන්න පුළුවන්. එයාටත් දාණ දෙන්න හිතෙනවා. එතකොට ඇයි? එතකොට මේ දානි දින එක ඇතුළේ එයා දකින්න එයාගේ අතහැරීම විතරයි. එයාගේ මානසිකව පැන නගින අතහැරීම විතරයි එයා දකින්නේ. මානසිකව එයා තුළ පැන නගින අතහැරීම විතරයි එයා දකින්නේ. ඕකට මම දෙයක් කියන ඔය පින්නතුන් මේක ගුණයක් විදියට හිතන්න ඕනේ. මම යම් දෙයක් කියන්න. ඉතින් මම මේ එක්තරා වෙලාවක එක්තරා කෙනෙකුට උපකාරයක් කරා. හරිද? ඒ උපකාරයේ හැඩේ කියන්නෙත් නෑ මම. ඒ උපකාරය කරන අතරම ඒ උපකාරය ගන්න පාර්ශවයෙන් බරපතල විරෝධයක් ආවා. ඒ උපකාරය ගන්න පාර්ශවයේ තියෙනවනේ. ඒ උපකාර කරන අය. ඒගොල්ලෝ හිතුවා මම්මේ මොකක් හරි යටිකූට්ටු වැඩක් මේ කරන්න කියලා. ඒ කියන්නේ මේ උදව් කරන්නේ මොකක් හරි බලාපොරොත්තුවෙන් කියලා. එතකොට ඒගොල්ලන්ගේ බරපතල චෝදනාවක් මට ඉස්සරහම ආවා. එහෙම චෝදනාවක් එනවා. එහෙම චෝදනාවක් එනකොට පවා මට හිතුණා අතහැරලා නම් යම් කෙනෙක් අනුග්‍රහ කරන්නේ. ඒ අතහැරලා අනුග්‍රහ කරනකොට එහෙම චෝදනාවක් වෙනකොට ඒ අනුග්‍රහය අතහැරලා දාන්න නැතුව ඒක දිගට පවත්වන්න ඕන. ඒක තමයි ලෝකයේ සැබෑ අතහැරීම. ලෝකයේ සැබෑ අතහැරීම මොකද්ද? චෝදනාව ගරාව එනකොට පවා අභූත චෝදනාව වෙනකොටත් ඒ කෘත්‍යම නියලන එක. වැඩන්නේ මොකටද හොම කරලා? මම මොකටද මේකේ කතාගෙන උපකාර කරන්න කියන අදහස ඉන්නේ නැතුව තවදුරටත් උපකාර කරන හිතම ඉනවනම්. තවදුරටත් අනුග්‍රහ කරන හිතම ඉනවනම්. අර ගැරහිලි අහගෙන ඒක නේද බුදුරජාණන්සේගේ ධර්මය කියලා මගේ ඔළුවට ආවේ ඔන්න ඔය අදහස. උපකාරය අතහරින්ට හොඳ නෑ. චෝදනාව එනකොට ඒත් අර වෙනදට වඩා උපකාර කරන්න ඕන. වෙනදට වඩා මේකට අනුග්‍රහ කරන්න ඕන. වෙනදට වඩා මේ සිද්ධියට මම මැදිහත් වෙන්න ඕන කියලා මම ඒ උපකාරයේ මම ධර්මයෙන් බලනකොට අර චෝදනාව මට පෙනුන්නේ. දෝෂාරෝපණය කරනකොට ඒක යන්තම්ව දැනුන්නේ. ඒ පොඩි චෝදනාවක් නෙමෙයි බරපතල චෝදනා ටිකක් ඇතුලේ මම මේ කියන්නේ. එතකොට මේ උපකාරය ඇතුලෙන් අර චෝදනාව එනකොට එතකොට උපකාර කරන පාර්ශවෙමයි මේ චෝදනා කරන්නේ. අනුග්‍රහ කරන පාර්ශවෙමයි මේ ගරහගෙන ඉන්නේ දැන්. එහෙම ඒ ගැරහිල් එනකොට නෑ උපකාරය නන්නවත්තන්න හොඳ නෑ කියලා ඒ උපකාරය වෙනදටත් වඩා ශක්තිමත්ව කරන්න පුළුවන් මට්ටමට යම් කෙනෙක් තුල හිත හැදෙනවා නම් මං හිතනවා ඒක තමයි නිවන පිණිස පවතින. ඒක පිනක් නෙමෙයි. ඒක තමයි කුසලයේ කියලා කියන්නේ. දැන් උදාහරණයක් විදිහට මෙහෙම නිකන් මං උපමා නිකන් ඔකොල්ලෝ ඔළුවට ගන්නකො කාට හරි දන් දෙනවා. කාට හරි දානි දෙනවා. එතකොට දානි දෙනකොට දානි වළඳන කෙනා ගරහන්න පටන් ගන්නවා. ඔය නම් එනකොට හොඳ නෑ පරිස්සම් වෙන්න ඕන වගේ එක එක කතා කියනවා. එතකොට අපි දානි දෙන්නේ අවංක අදහසින් නම්. අවංකම අදහසින් දානි දෙනවනะ. අර ගරහාව අතරේ ටොකු කකා අර දානි දෙන්න පුළුවන් නම් ඔයාලට. අඩුව පේන්නේ නැත්නම් මං කිව්වේ කනේ අර අර ඉතා පිරිහිච්ච භික්ෂුවක් තුල පවා දානි දෙන එක නෑ මම දානි ටික ගෙනියනවා කියලා පේන්නේ දර්ශනීය තියෙන නිසා. චෝදනා කරන්න හිතෙන්නේ නෑ. ඒ චෝදන ඒ බැට කාගෙන ඒක තමයි කුසලය නෑ. ඉතින් මේ උපකාර කරන එක මහා පිනක් නේ කියලාද? ඒක පින. ඒක ඇතුලේ තියෙන සරුවාකාර අතහැරීම. ටොකු කාගෙන ගිහින් දන් දෙනවා. බැනුම් අහගෙන දන් දෙනවා. ඒක තමයි පින්වත්නි ලෝකේ සුන්දරම පරාර්ථය කියන්නේ. ඒකේ තියෙන මහ පුදුම අතහැරීම. ඒ අතහැරෙන සිතුවිල්ල ඇතුලේ ඔයාලට දන් දෙන්න පුළුවන්. ඒක තමයි කුසලය. එතකොට දැන් මෙන්න මේ මට්ටමට ඔයගොල්ලන්ට ලෝකයක් දකින්න පුළුවන් හැකියාව තමයි දර්ශනීය පහළ වීම කියන්නේ. මොකද්ද දර්ශනීය පහළ වීම කියන්නේ? ඇතුළටත් බලනවා මාතුල රාග දේශ මොහ බලවත් වෙනකොට ධර්මීයට අකමැත්ත, කුසලයට අකමැත්ත, බඹසරට අකමැත්ත, විදර්ශනාවට අකමැත්ත එනවා. දැන් මට වෙලා තියෙන්නේ ඒක. මන් ධර්මයට කැමැත්තේ ඉන්නේ නැත්තම් මගේ රාගදේශ මොහ බලවත් කියලා තමන්ව පේනවා නම් ඒ පේන මට්ටමේ ඕනේ දර්ශනේ තියෙනවා. ඕකට තමයි අතිබික්ක ව්‍යාසවා දස්සනා පහතබ්බන් කියන්නේ. ඒකේ තව පැත්තක් තියෙනවා. එළියෙත් කවුරු හරි කෙනෙක්ගේ ජීවිතය දිහා දකිනකොට අපිට යගේ අඩුව පේන්නේ නැති මට්ටමට ලෝකේ අඳුනගන්න එක. කොහොමද ඒක අඳුනගන්නේ? එයා ඔය මට්ටමින් වැඩ කරන්නේ එයාගේ කෙලෙස් බලවත් වෙලා. රාගදේශ මොහ උගා බලවත් වෙලා, ඒ රාගදේශ මොහ බලවත් වෙලා තියෙන නිසා යා ওই විදියට වැඩ කරන්නේ, ওই විදියට කතා කරන්නේ, ওই විදියට වැඩ කරලා තියෙන්නේ, ওই විදියට හිතන්නේ පතන්නේ. ඒතුර යා ওই විදියට හිතන්න පතන්න හේතුව මොකද? යාගේ රාගදේශ මොහ බලවත් වෙලා කියලා දැක්ක ගමන් ධර්මතාවයේ පේනවා, පුද්ගල භාවයේ පේන්නේ. ධර්මතාවයේ පේනවා. දැන් පුද්ගල භාවයේ පේන්නේ. දැන් පුද්ගල භාවයේ පේන්නේ නැතුව ධර්මතාවයේ ලෝකේ එළියෙනුත් පේනවා නම් ඔකට කියන්නේ දර්ශනී පහළ වීම. එන එක ඇතුළට බලන එක එළියට බලන එක දෙපැත්තට තියෙනු. කොහොමත් එළියේ මිනිසුන්ගේ වැඩ අවුල් තමයි. ඒක බුද්ධ කාලෙත් අවුල්නේ. ඒකනේ සුනක්ඛත්ත භික්ෂුව පාත්‍රේ බිම තියලා ගියේ යන්න හැරිලා. ඔව් තමුන්නාන්සේ ඕන දිහා කියන්න මම නම් යන්නේ ඔය පාරවල් ගානේ මේ ඇවිද්දා හොඳට ඕම ඇති කියලා එයා හැරි එයා එතනින් ඉස්සරහට ගිහින් තියෙන ඒකනේ. කොහොමත් මිනිසුන්ගේ හැසිරීම අවුල්. ඔයාලා හිතන්න එපා ඔය පින්නතුන්ගේ මට්ටමින්ම ලෝකේ ලැස්ති වෙයි කියලා. කවදාවත්ම නැහැ. ඒක ඒක දකින්න එක දර්ශනී දර්ශ දෘෂ්ටිගත වීම කියන්නේ මොකද්ද? දෘෂ්ටිගත වීම කියන්නේ ඔයාලට හිතෙන කම හිතෙනවා. ඒ හිතෙන කම කියලා මෙතන අදහස් කරන්නේ සියලු නාම සංස්කාර. වින්දනේද සංජානනේද විතර්කද විචාරද ඒ කුටුම තමයි අපි හිතෙනවා හිතෙනවා කියලා කියන්නේ. අපි නිකන් එකට කියමු සිතේ වැඩ ටික කියලා, සිතේ කෘත්‍යය කියලා මොකක් හරි අපි කියමු. හිතෙන කම, මේ හිතෙන කම මට මේ හිතෙන දේට ලෝකේ වග කියන්න ඕන. ලෝකේ වග කියන්න ඕන. එතන ලෝකේ වග කියන්න ඕන කියලා දැක්ක ගමන් එතන භවයේ තියෙනවා. එතන කර්ම රැස් වෙන්න ගන්නවා. හිතෙනකම හිතෙනකම කියලා කියන්නේ සංඥාද වේදනාද චේතනාද විතර්කද විචාරද ඒවා පදනම් කරගෙන ඔයාලට හිතෙනකම ඇතුලේ මේ මගේ හිතට අදාළව දැන් මේ හිතෙන රටාවට අදාළව අරමුණු ටික වග කියන්න ඕන. මොකද හිතෙනකම ඉන්නේ අරමුණින් තොරව. චින්තනාර්ථයේ පැන නගින්නේ අරමුණ වටේටමයි. අරමුණෙන් තොරව ආරම්මණයෙන් තොරව චින්තනාර්ථයක් කියලා එකක් විද්‍යාමාන වෙන්නේ නැහැ. අරමුණෙන් තොරව ඒ වැඩේ වෙන්නේ නැහැ. ඒතර අරමුණ වටේටමයි චින්තනාර්ථේ පැන නගින්නේ. මේ චින්තනාර්ථයට වග කියන්න ඕන අරමුණමයි. හේතුඵල වශයෙන් ලියාගන්න බෑ. එළියේ රූපමයි වග කියන්න ඕන. එතකොට එළියේ රූපමයි වග කියන්න ඕනේ කියලා දැක්ක ගමන් ඒ එළියේ රූපේ අරමුණු කරගෙන එයා පින්වත් නිහිතන්න කියන්න කරන්න පටන් ගන්නවා. ඒකට අපි කියන්නේ භවය. ඕකට තමයි දෘෂ්ටිගත වීම. දෘෂ්ටිගත වීම. ඔන්න ඕක තමයි දර්ශන සම්පත්තිය සහ දෘෂ්ටිගත වීම කියලා කියන්නේ. දෘෂ්ටි සම්පත්තිය දෘෂ්ටිගත වීම. එතකොට ඔන්න ඔය විදියට ඔය පින්නතුන්ලා ඉතා ගැඹුරින් දර්ශනීය පහළවීමත් දර්ශනගත වීමත් දකිනකොට ඔන්න මේ මේ කොටසත් ඉතා වැදගත් වාක්‍යයක්. මෙන්න මේ විදියට දකිනකොට අතාපරං විඥානංචේව අවසිස්සති. මේ දෙක ඔයාලා පැහැදිලිව අඳුන ගන්නකොට පැහැදිලිව අඳුන ගන්නකොට අතාපරං විඤ්ඤාණංචේව අවසිස්සති පරිසුද්ධං පරියෝදාතම්. පිරිසිදු විඤ්ඤාණයක් ඉතුරු වෙන්නේ. ওই විදියට දර්ශනයේ පහළවීමත් දර්ශනගත වීමත් ඔයාලා පැහැදිලිව අඳුන ගන්නවා නම් පැහැදිලිව දකිනවා නම් අතාපරං විඤ්ඤාණංචේවං විඤ්ඤාණංචේව අවසිස්සති පරිසුද්ධං පරියෝදාතම්. පිරිසිදු විඤ්ඤාණයක් ඉතුරු වෙනවා. පිරිසිදු විඤ්ඤාණයක් කියන්නේ පින්වත්නි පිරිසුදු විඥානයක් කියලා කියන්නේ භවයට අයිති නැති කියන එක. මේ දර්ශනේ පහළවීම කියන්නේ මෙයයි, දර්ශනගත වීම මෙයයි කියලා ඔයාලා දකිනකොට ඕක ඕකල අඳුන ගන්නකොට ඕක පාවිච්චි කරනකොට අතාපරං විඥානං චේව අවසිස්සති පරිසුද්ධං පරියෝදාතම්. පිරිසුදු විඥානය පමණක් ඉතුරු වෙනවා. ඒ පිරිසුදු විඥාණයෙන් එයා දැනගන්නවා මොකද්ද? පිරිසුදු විඥාණයෙන් දැනගන්නවා කේන විඥාණං කිං විජානාති. අන්නේ පිරිසුදු විඥාණයෙන් එයා දැනගන්නවා එයා තුල හට ගන්න නාම සංස්කාර ඇති වී නැති වී යන බව. ඒ විදිය මේ විදියට දෘෂ්ටිගත වීම මෙයයි දර්ශන සම්පත්තිය මෙයයි කියලා දැනගෙන දැනගන්නකොට ඉතුරු වෙන්නේ මොකද්ද? භව කර්ම රැස් වෙන්නේ නැති මට්ටමේ සිතක්. මොකද ඔයගොල්ලෝ මං කිව්වා මතකද හිතන කම ලෝකේට අයිති කියලා බලපු ගමන් භවයේ තියනවා කියලා. දැන් මේ දෙක පැහැදිලිව අඳුන ගන්නකොට අතාපරං විඥානං චේව අවසිස්සති පරිසුද්ධං පරියෝදාතං පිරිසුදු විඥානයක් ඉතුරු වෙනවා භවයට අයිති නැති. පරිසුද්ධම් පරියෝදාතං කේන විඥානං කිං විජානාති. ඒ පිරිසුදු විඥානේ මොනවද දැනගන්නේ නිවන් දකින්ද? අන්න ඒ ටික තමයි වැදගත්. ඒ පිරිසුදු මෙන්න මේ දෙක හොඳට අඳුනගෙන දර්ශනීය පහළ වීමට එකතු වෙනකොට ඒ එකතු වීම ඇතුලේ භවය ගොඩ නැගෙන්නේ නැති කර්ම රැස් වෙන්නේ නැති විඥානයක් ඉතුරු. ඒකට කියනවා පරිසුද්ධම් පරියෝදාතං පිරිසිදු විඥානය. ඒ පිරිසුදු විඥානය දැනගන්නේ මොකද්ද? පරිසුද්ධම් පරියෝදාතං කේන විඥානං කිං විජානාති. මොනවද එකින් දැනගන්නේ? එකින් දැනගන්නේ සියල්ල තුල පවතින අනිත්‍යතාව. ඔන්න ඔතන තමයි විදර්ශනාව ඕන වෙන්නේ. තමා තුල හටගන්න සියලු ධර්මයන්ගේ අනිත්‍යතාවය අනාත්මය දකිනකොට සම්පූර්ණින් භවය කඩාගෙන වැටෙනවා. ඉතාම පැහැදිලි. මොකද පළවෙනි එක දර්ශන සම්පත්තිය මෙයයි කියලා අඳුන ගන්නවා. දර්ශන ගත වීම මෙයයි කියලා අඳුන ගන්නවා. ඒ අඳුනා ගැනීම තමයි ඔයාලා තුල උපදින්න පුළුවන් ඉහළම කුසලය. හරි. එතකොට දර්ශන සම්පත්තිය කියන එකේ දෙපැත්තක් දකින්නවා. මොකද්ද? මා තුල වෙන කෙලෙස් බලවත් වෙනකොට ධර්මයේ දුර්වල වෙනවා. ඒතර ලෝකෙත් එහෙමයි. හාඳුරු තුලත් එහෙමයි. දකින්නවා. ඉතාම නොහඹිනා හැසිරීම් තියෙන භික්ෂුවක්වත් මාව අවුල් කරන්නේ නැහැ. ඉතාම දුර්වල ඉතාම අප්‍රසන්න හැසිරීම් තියෙන භික්ෂුවක්වත් මාව අවුල් කරන්නේ නැහැ. ඒ භික්ෂුවටත් වහන්සේට දාන්නේ නැද්ද? අද මම දාණි ගේන්නම් කියලා ඔළුව උඩ තියාන දාණි ගෙනියන්න පුළුවන්. මා පුදුම දෙයක් ඒක. ඒ සරුවාකාර අතහැරීමක් කරන්නේ ඔළුව ලෑස්ති වෙලා තියෙන. එතකොට එයාගේ අඩුව යාට මගේ අඩුව මට. ඉතින් එයාගේ අඩුවට මම මක් කරන්නද වගේ එකක් දැනින්න ගන්නවා. බලන්නකො ලෝකේ අවුලක් පේන්නේ නැහැ යාට. එතන මෙන්න මේක දැක්කට පස්සේ මේ දර්ශනය ඇතුලේ මේ දිගින් දිගට පවත්වනකොට මේ දර්ශන ගත වීමට එකතු වුණාට පස්සේ යාතුල භවයට අයිති නැති කර්ම රැස් වෙන්නේ නැති මේ අතාපරං විඥානං චේවං අවසිස්සති පරිසුද්ධම් පරියෝදාතං කේන විඥානං කිං විඥාන පිරිසුදු විඥානයක් ඇතුළේ පිරිසුදු විඥානෙන් කුමක්ද කළ යුත්තේ? එයා තුල හටගන්න සියලු ධර්මයන් අනිත්‍ය වශයෙන් විමසා බලනකොට අවබෝධයට. ඔන්න ඔය ටික තමයි අපිට කරන්න තියෙන්නේ. ඉතින් මේක ටිකක් හොඳට කල්පනා කරන්න ඕන එකක්. ඉතින් මේ විදිහට ගැඹුරින් විමසා බැලුවොත් එයාට මේ යථාර්ථයට සමවදින්න පුළුවන්. එබඳු සමවැදීමක් පිණිස මේ හෝරාවක ධර්මානුශාසනාව මේ පින්නතුන් සියලු දෙනාටම හේතුපකාර වේවා. අද මේ දේශනාවේ දායකත්වයේගෙන කටයුතු කරලා තිබෙන්නේ නොම්බර 19 එක දුම්රියපල පාර සීදුව නිවසේ පදිංචි පద్මා කහවල මහත්මිය ඇතුළු දූ දරුවන් විසින් සද්ධාවෙන් දායකත්වයේ දරා තිබෙනවා. ඒ පින්නතුන් හැම දිනාටම අපි ආශිර්වාද කරනවා. නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. පద్මා කහවල මහත්මිය ඇතුළු සියලුම දෙනාට මේ කුසල් නිවන් පිණිස උපනිශ්‍රය වේවා කියලා අපි අධිෂ්ඨාන කරනවා. නොම්බර 19 එක දුම්රියපල පාර සීදුව ලිපිණි පදිංචිව සිටි පරලෝසපත් වුණු විශ්‍රාමලත් තැපැල් ස්ථානාධිපති DP කහවල මහත්මයාට, ස්වාමි පුරුෂයාණන්ට, පියතුමන්ට මේ පුණ්‍ය කුසලානිසංසයන් අනුමෝදන් වේවා. එතුමාගේ භවගාමී ජීවිතයේ සුවපත් වේවා, ආයති භවයේ සුවපත් වේවා. සංසාර දුක්ගෙවා ලබන උතුම් නිවන් පිණිසම මේ කුසලානි සංස ධර්මයන් පින්වත් DP කහවල මෙතිතුමන් ප්‍රදාන මියගිය සියලු ඥාතීන්ට හේතුපකාර වේවා. එවැගේම පద్මා කහවල මහත්මිය ඇතුළු දෙපාර්ශව ගතෝ මියගියා වූ අර්ග පරම්පරානුගත සංසාරගත සියලු ඥාතීන්ට අනුමෝදන් වේවා. සියලු ඥාතීන්ගේ භවගාමී ජීවිත සුවපත් වේවා. මේ ධර්ම ශ්‍රවණයට පැමිණුණු පින්තුන් නමින් මියගියා වූ සියලු ඥාතීන්ට මේ කුසල් උපනිශ්‍රය වේවා. මියගිය සියලුම ඥාතීන්ට මේ කුසලානුසංස ධර්මයන් සිත්සේ පිළිවෙත් පුරාගෙන බඹසර ජීවිතේ සම්පූර්ණ කොට අමා නිවනින් නිවී සැනසීම පිණිසම මේ කුසල් බලවත් වේවා කියලා අපි අදිෂ්ඨාන කරනවා. ඒත් එක්කම මේ බුද්ධ දේශනාවට සම්බන්ධ වුණු දේශකයන් වහන්සේ වෙච අපටත් ඉතාම මෙත්සිතින් නිදුක් නිරෝගී සුවචිර ජීවනයේ කායික මානසික සුවපත් බව ප්‍රාර්ථනා කරලා තිබෙනවා. චතුරාර්ය සත්‍ය අවබෝධය ප්‍රාර්ථනා කරලා තිබෙනවා. ඒ වෙනුවෙන්ද පත්මා කහවල මහත්මිය ප්‍රදාන මේ පිනතුන් සියලු දෙනාටම මේ කුසල් හේතුපකාර වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඒත් එක්කම පින්වත්නි, මෙතනට සම්බන්ධ වුණු සියලු දෙනාටත් ඒ වගේම විශේෂයෙන්ම අපගේ පින්වත් දෙමව්පියන්ටත් ආශිර්වාද කොට තිබෙනවා. සීදුව සිරි සුගතාරාම විහාරස්ථානයේ වැඩවාසය කරන මඩුගස්තලාවේ විමල බුද්ධි නායක ස්වාමීන් වහන්සේටත් අනෙකුත් සියලු මහා සංඝරත්නයටත් මේ උතුම් කුසලානි සංස ධර්මයන් ජීවිතාවබෝධය ධර්මාවබෝධය පිණිසම බලවත් වේවා කියලා අපි අධිෂ්ඨාන කරනවා. 2025 මාර්තු මාසේ 16 වන දින ජන්මදිනයේ දුණු නෙතුකී සයුම්දී මිනිබිරියට නිදුක් නිරෝගී සුව චිර ජීවනයේ කායික මානසික සුවපත් බව ප්‍රාර්ථනා කරලා තිබෙනවා. ඒත් එක්කම මේ ධර්මශ්‍රවණයට පැමිණෙන කල්යාණ මිත්‍ර අපේ පින්වත් පద్මාකහවල මහත්මියගේ කල්යාණ මිත්‍ර ඥාති හිතයිෂී සියලුම දෙනාට අපි ආශිර්වාද කරනවා. සුජීවත්ව සිටින සියලු දෙනාටත්, පවුල්වල අනිකුත් සියලු දෙනාටත්, විශේෂයෙන්ම දරුවන්ට මේ දේශනාව සඳහා කැපවුණේ ඕස්ට්‍රේලියාවේ පදිංචිව සිටින මේ පින්වත් වෛද්‍යතුමන්ට, පුතණුවන්ට, මේ පින්වත් නෝනා මහත්මියගේ ඒ තරුණ මහත්මයා ඇතුළු සියලු දෙනාටම මේ කුසල් ජීවිතාවබෝධයේ පිණිස බලවත් වේවා. සතරවරම් රජ දරුවන් සක්දෙවිඳුන් ප්‍රදාන සියලු දිව්‍ය රාජ මණ්ඩලවලටත්, බ්‍රහ්ම රාජ මණ්ඩලවලටත්, අවීචියේ පටන් බවාග්‍රය දක්වා විහිදී පැතිරී පවතින පෙනෙන නොපෙනෙන හැම දිනාටමත් මේ උතුම් කුසලානි සංස ධර්මයන් නිවන් පිණිස වේවා කියලා අපි අදිෂ්ඨාන කරනවා. ආකාසට්ටා චුබුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාසට්ටා චුබුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා. ඔබ හැම දිනාටම තෙරුවන් සරණයි.
දේශක්ඛයෝ